ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සුපුරුදු විදිහට එහෙමනම් මෙතෙන් සිට වෙලාව වෙන් කරගන්නේ ලෝකයේ මේ වෙනකොට වඩාත්ම කතාබහට ලක්වන උණුසුම් ප්‍රවෘත්ති කීපේ ඇතුළාන්ත තොරතුරු සම්බන්ධව කතාබහ කරන්න. සුපුරුදු විදිහටම මේ වෙනකොටත් තාමත් ලෝකයේ උණුසුම කාරණාව බවට පත් වෙලා තියෙන රුසියා යුක්‍රේන අර්බුදයේ අලුත්ම තතුවිත්ති පිළිබඳව කතාබහ කරමු. මේ තොරතුරු විග්‍රහයට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට වාද්‍යවේදී අමල් ජයසිංහ මහතා සම්බන්ධ වෙනවා. විදෙස් විත්ති සමාලෝචක විදිහට අදත් අපේ මේ විශේෂංගේ. ආයිබෝන් නම.
ආයිබෝන් දිලුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමු මේ වෙනකොට ආරංචි වෙමින් තියෙනවා මේ ගෑස් සැපීම සම්බන්ධව රුසියාව අනිකුත් අසල්වාසී රටවල් වලට විශේෂයෙන්ම යුරෝපා කලාපයේ රටවල් වලට යම් තර්ජනාත්මක ස්වරූපයක ඉන්නවා කියලා. මොකද අපි දන්නවා ගෑස් ඒකාධිකාරියේ තියෙන රුසියාව සතුව. ඉතින් ඔවුන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමින් සිටිනවා කියලා මේ අනිකුත් රටවල් සම්බන්ධව යම් නම්මශීලී ප්‍රතිපත්තියක් ඔවුන් කෙරෙන් ඇති කරගන්නට තමන්ට ලැබිය යුතු මේ මුදල් සම්බන්ධයෙන්. මොකක්ද මේ රුසියාව දැන් මේ අරගෙන තියෙන ක්‍රියාපටිපාටිය?
දිලුක්ෂි, රුසියාව තමයි යුරෝපයේ ගෑස් අවශ්‍යතාවෙන් 25%ක් සපුරන්නේ. රුසියාවේ ගෑස් ලැබෙන්නේ නැත්තම් බොහෝ වෙලාවට ජර්මනිය වගේ රටවල් වලට දැඩි ගෑස් හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමන්ට බටහිර රටවල් විසින් පනවලා තියෙන ආර්ථික සම්බාධක වලට එකට එක කිරීමක් හැටියට රුසියානු ජනාධිපති පුටින් ප්‍රකාශ කළා, තමන්ගේ රටෙන් ගෑස් කවුරු හරි මිලදී ගන්නව නම් ඒ ගෑස් සඳහා රුසියාවේ මුදල් ඒකකයේ වෙන රූබලය මගින් තමයි ඒ ගෙවීම කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී පුටින් ජනාධිපතිවරයා යුරෝ හෝ ඩොලර් වලින් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් යුරෝපයේ අනිත් රටවල් වලට රූබල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ වෙනකොට විශේෂයෙන්ම ජර්මනිය සඳහන් කරලා තියෙනවා ඔවුන් රුසියාව සමග ගිවිසුම් ගත වෙලා තියෙනවා ගෑස් ලබා ගැනීමටත් ඒ ගෑස් වලට යුරෝ වලින් ගෙවීමටත්. නමුත් රුසියාව මේ අලුත් කොන්දේසි දැමීමත් සමගම රුසියාවෙන් ගන්න ගෑස් නොගෙන ඉන්න තීන්දුව කරයි කියලා. ඉතින් මේ කාරණාවත් එක්කලා විශේෂයෙන්ම යුරෝපයේ බටහිර යුරෝපයේ රටවල් වලට දැඩි ගෑස් හිඟයක් මේ කාලයේදී ඇතිවෙන්න පුළුවන් කියන අවධානම තියෙනවා. ඉතින් ඒ අනුව ජර්මනිය දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔවුන් ගෑස් සලාක ක්‍රමයට ලබා දීමට, එහෙම නැත්නම් ගෑස් තාවකාලිකව සීමා කිරීමට කටයුතු කරනවා වෙනත් විකල්ප සැපයුම් මාර්ග සකසා ගන්නා තුරු. මෙතනදී රුසියාව බොහොම පැහැදිලිවම උත්සාහ කරන්නේ තමන්ට එරෙහිව තියෙන ආර්ථික සම්බාධක වලට එකට එක කරලා බොහෝ වෙලාවට මේ ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීමට හෝ ඒකට යම්කිසි බලපෑමක් බටහිර රටවලට කරන්න තමන්ට තියෙන ඒ ගෑස් වලින් තියෙන ඒ ශක්තිය පාවිච්චි කරලා මේ අවස්ථාවේදී ඒ කටයුත්ත කරන්න තමයි පුටින් ජනාධිපතිවරයා නිවේදනය කළ තියෙන්නේ.
දැන් ඒත් එක්කම අපිට වාර්තා වෙනවා යුරෝපයේ නැගෙනහිර කලාපයට ආයත රටවල් වල ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ මතය මොකක්ද කියලා දැනගැනීම උත්සාහයක නියැලෙමින් සිටිනවා කියලා නේටෝ සංවිධානය විසින්. ඔවුන් මොන වගේ මතයකද සිටින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැනගන්න ලොකු උනන්දුවක නේටෝ සංවිධානය ක්‍රියා කරනවා කියලා තමයි මේ වෙනකොට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. ටිකක් ආන්දෝලනාත්මක තොරතුරුත් මේ ඇතැම් නැගෙනහිර යුරෝපා කලාපීය රටවල් වලින් වාර්තා වෙනවා කියලත් තොරතුරු අපිට දැනගන්නට තියෙනවා. මම කැමති සවිස්තරාත්මකව මේ සම්බන්ධව කතා බහ කරන්න. නැගෙනහිර යුරෝපයේ මොන වගේ මතයකද සිටින්නේ මේ රුසියාව සම්බන්ධව?
දිලක්ෂි, මේ වෙනකොට නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල් රුසියාවට විරුද්ධව, ඒ එක්කම මේ යුක්‍රේන් ආක්‍රමණය හෙලා දකින ස්ථාවරයක තමයි ඉන්නේ. නමුත් සියලුම නැගෙනහිර යුරෝපයේ රටවල් ඒ මතය දරන්නේ නැහැ. විශේෂයෙන්ම හංගේරියාව මේ අවස්ථාවේදී නේටෝ සංවිධානයේ සාමූහිකව ගන්න තීන්දුවලට එතරම් කැමැත්තක් නොදක්වන බවක් පෙන්නුම් කරනවා. මේ අවස්ථාවේදී හංගේරියාව ඔවුන් රුසියාව සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයේදී මධ්‍යස්ථව කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ පහුගිය බදාදා පැවැත්වෙන්න තිබිච්ච මේ නැගෙනහිර යුරෝපීය රටවල් හතරක ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අනෙකුත් සමාජික රටවල් වර්ජනය කරා. ඔවුන් හංගේරියාවට ගිහිල්ලා මේ සමුළුව පවත්වන්නේ නැතිව ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කළා. මෙතනදී ස්ලොවාකියාව, ඒ වගේම චෙක් ජනරජය පෝලන්තය. ඔවුන් මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිවම හංගේරියාවට වඩා විරුද්ධ මතයක ඉන්න නිසා මෙතන දැන් මත ගැටුමක් ඇත්තට වශයෙන්ම ඇති වෙලා තියෙනවා. නේටෝ සංවිධානයේ මේක යම්කිසි විදියකට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද සියලුම සමාජික රටවල් එකම මතයක නොසිටීම මේකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. හංගේරියාවේ රාජනායකය රුසියාවට බොහෝ වෙලාවට පක්ෂපාතීව කටයුතු කරලා තියෙනවා. ඉතින් නේටෝ සංවිධානය තුළත් ඔහු අනෙකුත් සමාජික රටවලට වඩා වෙනස් මතයක කටයුතු කරන්න උත්සාහ කිරීම නිසා තමයි මේ විදිහට නැගෙනහිර යුරෝපයේ තියෙන රටවල් අතර මත ගැටුමක් දැන් ඇති වෙමින් තියෙන්නේ.
දැන් ඒ වගේම මේ යුක්රේනයේ ආන්දෝලනාත්මක කලාපයක් විදිහට මේ මරියපෝල් ප්‍රදේශය හඳුන්වන්නට පුළුවන්. රුසියාවේ හමුදාවල ප්‍රහාරවල ඉලක්කගත ප්‍රදේශයක් මේක. මේ ප්‍රදේශයෙන් දැවැන්ත වශයෙන් මේ වෙනකොට ජනතාව මේ බස් යොදාගෙන ඉවත් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. ඔවුන් කොහෙටද ඉවත් කරමින් සිටින්නේ? කවුද මේ සම්බන්ධව වග කියන්නේ? මොන වගේ රටවල්ද මේ ඉවත් කරන පුද්ගලයන් බාර ගන්නට සූදානමින් සිටින්නේ?
ඇත්තට මෙතන මේ පුද්ගලයන් දසදහස් ගණනක් තවමත් කොටු වෙලා ඉන්නවයි කියලා ආරංචි තියෙනවා. මොවුන්ව මේ ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට ජාත්‍යන්තර රතුපුර සංවිධානය තමයි ඇත්තටම මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඔවුන්ව මූලික පියවරක් හැටියට යුක්රේනයේ ඇතුළතුළම දැනට ඒ යුදමය තත්ත්වයක් නැති ස්ථානවලට ඔවුන් ගෙනියන්න ප්‍රවාහනය කරන්නට තමයි මුලින්ම සැලසුම් කළ තියෙන්නේ. ඉතින් මේ සඳහා යම්කිසි විදිහක සටන් විරාමයක් රුසියාව ප්‍රකාශයට පත් කරයි කියලා වාර්තා වෙනවා. නමුත් යුක්රේනයේ ප්‍රකාශ කරනවා මේ සටන් විරාම ගැන ඔවුන්ට එතරම් විශ්වාසයක් තියන්නට බැරියයි කියලා. මොකද මීට කලින් අවස්ථාවලදීත් මේ විදිහටම සටන් විරාම ප්‍රකාශයට පත් කළාට ඒ සටන් විරාමය තිබියදී දුරාවි පාවිච්චි කළා. විශේෂයෙන්ම මිසයිල් ප්‍රහාර දිගින් දිගටම මේ ප්‍රදේශයට එල්ල වුණා කියලා. ඉතින් මේ වෙනකොට මරියපෝල් කියන ප්‍රදේශයේ බොහොම දැඩි රුසියානු ප්‍රහාරන් වල ඉලක්කයක් බවට පත් වෙලා තියෙනවා. අපිට දැනට වාර්තා වෙන විදිහට රුසියාව බොහොම දැඩි පරිශ්‍රමයක් දරලා මේ මරියපෝල් කියන ප්‍රදේශයේ තමන්ගේ බලයට යටත් කර ගැනීමේ කටයුත්තක නිරත වෙනවා කියන. නමුත් ඒ සරණාගතයන් ඉවත් කිරීමේ කටයුත්ත පිළිබඳ ජාත්‍යන්තර රතුකරු සංවිධානයේ ඒ අදහස අත්හැරලා නැහැ. මේ වෙනකොට බස් 45ක් විතර ඒ පුද්ගලයන් ඉවත් කර ගැනීමේ කටයුත්ත සඳහා පළවෙනි පියවරක් හැටියට ඒ ප්‍රදේශයට යවනවයි කියලත් වාර්තා වෙනවා.
ඊට අමතරව අපි දැක්ක මේ පසුගිය දින කිහිපය තුළදී යුක්රේන ජනාධිපතිවරයා වොලොඩිමීර් සෙලෙන්ස්කි ලෝකයේ තවත් ප්‍රමුඛ පෙළේ රටවල් ගණනාවක පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරනවා. තමන්ගේ රට වෙනුවෙන් ඔහු විවිධාකාරයෙන් ආධාර උපකාර ඉල්ලා සිටිනවා. මේ සෙලෙන්ස්කිගේ මේ අලුත් වැඩසටහන මොකක්දම?
ඔවුන් ජාත්‍යන්තර වශයෙන් සහාය ලබා ගැනීමට මේ වෙනකොට ඒ වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. දැන් අපි දන්නවා මීට කලින් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වගේම කැනඩාවේ පාර්ලිමේන්තුව, ඇමරිකාවේ කොංග්‍රස් එක, ඒ වගේම ජර්මනි පාර්ලිමේන්තුව මේවාට ආමන්ත්‍රණය කරලා ඒවායින් සහාය ලබා ගැනීමේ කටයුත්තක් කළා. ඉතින් මේ හැම අවස්ථාවකදීම සෙලෙන්ස්කි ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ යුක්රේනයේ මේ යුද ක්‍රියාදාමය සඳහා අවි ආයුධ ලබා ගැනීමේ උත්සාහයක්. විශේෂම ආයෝජනය කරන්නේ මිල මුදල් වලටත් වැඩිය මේ අවස්ථාවේදී තමන්ට ආයුධ ලබා දෙන්න කියලා. ඒ ආයුධ භාවිතයෙන් ඔහුට රුසියාවේ මේ ආක්‍රමණය පරාජය කරන්න පුළුවන් කියලා. ඉතින් යුද ටැංකි නාශක අවි ඔහුට ලබා දෙන්න, ඒ වගේම ගුවන් යාන ලබා දෙන්න කියලා තිල්ලිම් කළා තිබුණා. ඒකට යම්කිසි විදිහක ප්‍රතිචාරයක් ලැබුණා ඇමරිකාවෙන්. ඇමරිකාව උත්සාහ කරනවා මේ අවස්ථාවේදීත් අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල් වල තියෙන ඔවුන්ගේ ගුවන් හමුදාවල තියෙන, එහෙම නැත්නම් යුද හමුදාවල තියෙන ඒ යුද උපකරණ යුක්‍රේනයට ලබා දෙන්න, කෙලින්ම ඍජුවම ඇමරිකාවෙන් යවන්නේ නැතිව අනෙක් රටවල තියෙන යුද උපකරණ ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොටත් කටයුතු සිද්ධ වෙනවයි කියලායි වාර්තා වෙන්නේ.
ඔව්, ඊයේ වෙනකොට අපිට දැනගන්නට ලැබෙන සෙලෙන්ස්කි යුක්‍රේන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවෙනුත් මේ යුද ආධාරය ඉල්ලලා තිබුණා කියලා. ඕස්ට්‍රේලියාව මීට කලින් මේ සම්බන්ධව කැමැත්ත පළ කරලා තිබුණා. හැබැයි යුද උපකරණ සැපීම සඳහා නෙවෙයි, යුද්ධය සඳහා අවශ්‍ය පසුබිම් වැඩ කටයුතු ඉවත් කරලීමේ කටයුතු ගලවා ගැනීමේ මෙහෙයුම්. එතකොට යම් දේවල් සඳහා මේ උපදෙස් ලබා දීම, පුහුණු කිරීම, මේ වගේ දේවල් වලට උදව් උපකාර කරනවා කියලා තමයි ඕස්ට්‍රේලියාව කලින් පොරොන්දු දීලා තිබුණේ. හැබැයි සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව මේ වෙනකොට යුද හමුදාව, අතිරේක යුද හමුදාව යොදවන්නටත්, ඒ වගේම යුද උපකරණ සපයන්නටත් එවෙනුවෙන් අමතර ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක් මේ මිලිටරි සහයෝගය ලබා දීම සඳහා වෙන් කරනවා කියලා තී ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරලා සිටියා. ඉතින් එය ඔස්ට්‍රේලියාව පැත්තෙන් අපිට වාර්තා වන අලුත් තොරතුරක්. ඊශ්‍රායිල පලස්තීන ගැටුම සම්බන්ධව ටික කාලයක් අපිට මේ විශේෂ දේවල් අහන්නට ලැබුණේ නැහැ. නමුත් අලුයට ගිනිපුපුරු වගේ මේ කාරණාව තියෙනවා කියලා ඔබ දන්නවා. විටින් විට මේවා උත්සන්න වෙනවා. මේ සම්බන්ධව ලෝකයේ අවධානය මේ සතියේදී යොමු වුණේ පලස්තීනයන් විසින් ඊශ්‍රායලයේ ජාතිකයන් 5 දෙනෙකු ඝාතනය කිරීම හා සම්බන්ධව ඊශ්‍රායලය කෝපයට පත්වීමේ ක්‍රියාදාමය හරහා. දැන් මෙදාපාර මොකක්ද මේ ගැටුමට මූලික වෙලා තියෙන හේතුව?
දිලක්ෂි, මෙතන පලස්තීන ජාතිකයේ තෙලාවී නුවර කිට්ටු නගරයක වෙඩි තැබීමක් සිද්ධ කළා තියෙනවා. ඉතින් මේක මේ තරුණයා අවුරුදු 27ක පලස්තීන තරුණයා ස්වයංක්‍රීය අවියකින් කීප දෙනෙකුට වෙඩි තියලා 5 දෙනෙක්ව ජීවිතක්ෂයට පත් කළා කියලා වාර්තා වෙනවා. ඉතින් මේක වඩාත්ම විශේෂ කාරණාවක් වෙන්නේ මේ ජීවිතක්ෂයට පත් වෙච්ච 5 දෙනාගෙන් 2 දෙනෙක් යුක්‍රේන් ජාතිකයන්. ඉතින් මේ දැනට යුද්ධයට මුහුණ දීලා තියෙන යුක්‍රේන රටේ දහස් ගණනක් මේ වෙනකොටත් මේ යුද්ධයෙන් මිය ගියයි කියලා වාර්තා වෙනවා. එවැනි වටපිටාවක් තියෙන රටක පුරවැසියන් 2 දෙනෙක් ඊශ්‍රායලයේ ඉන්න අවස්ථාවේදී මේ විදිහට පැලස්තීන ජාතිකයෙක් විසින් ඔවුන ඝාතනය වෙලා තියෙනවා. ඉතින් මේ වෙඩි තැබීම යුක්‍රේන් ජාතිකයන් ඉලක්ක කරගෙන කරපු දෙයක් කියලා හැටියට නෙමෙයි වාර්තා වෙන්නේ. නමුත් ත්‍රස්ත ක්‍රියාවක් හැටියට මේ ප්‍රදේශයේ අස්ථාවරභාවයක් ඇති කරන්න කරපු ප්‍රහාරයක් කියලායි වාර්තා වෙන්නේ. නමුත් ඊශ්‍රායල් බලධාරීන්ට හැකි වෙලා තියෙනවා මේ පුද්ගලයා විට වඩා වැඩි ව්‍යසනයක් කරන්නට කලින් ඔහුට වෙඩි තබලා ඔහුව ජීවිතක්ෂයට පත් කරන්න. නමුත් මේ ප්‍රහාරයෙන් පස්සේ ඊශ්‍රායල් අගමැතිවරයා ඩෆ්ටාලි බෙනිට් සැකයක් පළ කරලා තියෙනවා තවත් මෙවැනි ත්‍රස්ත ප්‍රහාර තව ඉදිරි වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා රටේ ආරක්ෂාව තව තර කරන්න ඕනේ කියන කාරණාවත් ඔහු මේ අවස්ථාවේදී අවධාරණය කළා තියෙනවා.
අවසාන වශයෙන් මේ ලංකාව හා සම්බන්ධව වාර්තාවන පුංචි තොරතුරකුත් අපිට දැනගන්නට ලැබෙනවා. මේ අද උදෑසන IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යම් සූදානමක් ඉන්නවා කියලා ලංකාවට ආධාර කිරීම සඳහා කටයුතු සැලසීම වෙනුවෙන්. ඔබ දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාව මේ ඩොලර් අරමුදයක මූල්‍ය අරමුදයක සිටින්නේ. ඉතින් අවසාන වශයෙන් ශ්‍රී ලංකා රජය තීරණය කළා IMF එක සමග කටයුතු කරන්න, ඔවුන්ගේ ආධාර පතන්න. දැන් IMF එක මොකක්ද කරන්න යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් පුංචි තොරතුරක් අද උදෑසන වෙනකොට වාර්තා වෙනවා. මොකද්ද IMF එක කියන්නේ අමල් මේ වෙද්දී?
ඔව්, මේ අලුත්ම තොරතුරු තමයි දිරුක්ෂි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරි රයිස් කියා සිටියා ශ්‍රී ලංකා රජයේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා ආරම්භ කරන්න නියමිතයි කියලා. මේ සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වොෂින්ටන් නුවරට පැමිණීමට නියමිතයි කියලත්, ඔහු ඇත්තටම මේ වොෂින්ටන් නුවරට යන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වෙන්න. ඉතින් ඒ වාර්ෂික සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ශ්‍රී ලංකාවට කොයි විදිහට අද ආධාරයක් ලබා දෙන්නේ, ඒ ආධාර ලබා දීමේදී මොන මොන කොන්දේසි අනුමතද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න දෙපාර්ශ්වයේ සමග ඒ සාකච්ඡා වටයක් ඉදිරි දින කීපයේදී ආරම්භ කරනවා කියලා තමයි ඔවුන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා තියෙන්නේ.
බොහොම ස්තුතියි අමල්. ලෝකයේ තියෙන උණුසුම්ම කාරණා කිහිපය පිළිබඳව තොරතුරු විග්‍රහයට ලොව වටා විදේශ විත්ති සමාලෝචනයට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් යලිත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා මේ විශේෂ අංකයේදී. ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.